මේ ගෙවිගෙනන සැප්තැම්බර් මාසේ ඔස්ට්‍රලියාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරයේ අනෙකුත් රටවල්වල පවා මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධති ආශ්‍රිතව හටගන්නා පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. මේ සෞඛ්‍ය කාරණාව පදනම් කරගෙනමින් මේ මොහොතේදී අපි මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට හිතුව SBS සිංහල වැඩසටහනෙන් ස්ත්‍රී ප්‍රජනක පද්ධති ආශ්‍රිතව හටගන්නා පිළිකා වර්ග කොහොමද ඔස්ට්‍රේලියාව තුළ ව්‍යාප්ත වෙලා තියෙන්නේ සහ ඒ පිළිකා සඳහා තිබෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා දැන කියා ගන්නට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාව. අයිබෝන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
අයිබෝන් සුබෝදසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම කතා බහ කරමු මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකා වර්ග මොනවද කියලා අපිට බහුල වශයෙන් දැන කියා ගන්නට ලැබෙන. ඒ වගේම ඒව ගැන අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමු.
ඔව් මදුර, දැන් මේ ඔබ සඳහන් කරපු විදිහටම නමින් හැඳින්වෙන ලෙසම මේ පිළිකාවන් නැත්තම් අසාමාන්‍ය සෛල වර්ධනය නැතිවන්නේ මේ අපි කතා කරන දේවල් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිබඳ තියෙන්නේ කාන්තාවන්ගේ උතරේ පහළ කොටසේ. මේ ප්‍රජනක පද්ධතිය ගැන අපි පොඩි අදහසක් ගත්තොත් මේක සමන්විත වෙනවා ගර්භාෂය, පැලෝපියනාල දෙකක්, ඊට අමතරව ඩිම්බ කෝෂ දෙකක්, ගැබ් ගෙල, යෝනි මාර්ගය සහ යෝනි මාර්ගයේ පිටත පෙදස. මේව තමයි ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය අයත් වෙන්නේ. ඉතින් මේ අවයව වල ඕනෑම කොටසක පිළිකා තත්ත්වයක් ඇතිවන්න පුළුවන්. මේ මම සඳහන් කරපු අවයව වලින් ඩිබ්බ කෝෂ, ගර්භාෂය සහ ගැබ් ගෙල පිළිකා තමයි බහුල වශයෙන්ම පවතින ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිළිකා විදිහට අපි හඳුන්වන්නේ.
ඔව්, ඊළඟට අපි දැනගන්නට කැමතියි දැන් ඔස්ට්‍රේලියාව තුළ මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකා වල වර්තමාන තත්ත්වය කොහොමද කියලා.
ඔව්, දැන් මම මුලින් සඳහන් කරපු ඩිම්බ කෝෂ, ගැබ් ගෙල පිළිකා සහ ගර්භාෂය පිළිකා තමයි ප්‍රධාන පිළිකා මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. ඉතින් ඔස්ට්‍රේලියාවටත් මේ තත්ත්වය පොදුයි. හටගන්න පිළිකා වලින් භයානකම පිළිකා වර්ගය වෙන්නේ ඩිම්බ කෝෂවල ඇතිවන පිළිකාව. මේකට හේතුව වෙන්නේ මේ පිළිකාව හඳුනා ගන්න ගොඩක් කාලකට කල්ගත වෙනවා. ඊටත් අමතරව පිළිකාව බොහෝ ආක්‍රමණශීලී, එහෙම නැත්නම් ඇග්‍රෙසිව්, ඒ නිසා ඉක්මනින් පැතිරෙනවා. ඉතින් මේ පිළිකාව වැළඳුනොත් ඔබට මරණය ඇතිවන්න තියෙන සම්භාවිතාව වැඩි. ඔස්ට්‍රේලියාව ගත්තොත් මේ ඩිම්බ කෝෂ පිළිකා කාන්තාවන් 70ක් ගත්තොත් එක් පුද්ගලයෙකුට එක කාන්තාවකට ඩිම්බ කෝෂ පිළිකා වැළඳෙනවා. මේනුත් 20ක් පමණ අවුරුදු 5කට වඩා ජීවත් වෙන්න. ඉතින් ඔබට තේරෙනවා ඉතින් කොච්චර මේක භයානක පිළිකාවක්ද කියන එක. ඊට අමතරව ගැප් ගෙල පිළිකා ගැන කතා කරොත්, එමත් නැත්නම් මේ අපි බොහෝදුරට කතා කරන සර්වයිකල් කැන්සර්, මීට වැඩි ප්‍රමාණයෙන් අඩුයි. සාමාන්‍යයෙන් අවුරුදු 85ක් පමණ වෙන කාන්තාවකට මේ පිළිකා ඇතිවීම අවධානම තියෙන්නේ පුද්ගලයන් 167 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට පමණයි. ඉතින් මේ අපි කතා කරපු පිළිකා වලින් ප්‍රධාන වැදගත්ම පිළිකා වෙන්නේ ඩිම්බ කෝෂ පිළිකා සහ ගැබ් ගෙල පිළිකා තමයි.
අපි කතා බහ කරමින් පසුවන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකා රෝග පිළිබඳව. මන්ද මේ ගෙවිගෙන යන සැප්තැම්බර් මාසය මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට තමයි හැඳින්වෙන්නේ. ඉතින් එය නිමිති කොටගෙන මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතාත් සමග තමයි අපි මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නේ. වෛද්‍යතුමනි, දැන් අපි කතා බහ කරා විශේෂයෙන්ම මේ ප්‍රධාන පිළිකා රෝග මොනවද කියලා මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හටගන්නා. දැන් මේවායේ රෝග ලක්ෂණ සහ මේ පැතිරීමේ අවධානම පිළිබඳව සඳහන් කළොත්.
ඔව් මදුර, මම හිතුවා දැන් මේ පිළිකා වර්ග ඔක්කොටම පොදුවේ අපි රෝග ලක්ෂණ කතා කරත් හොඳයි කියලා එකින් එක ගන්න නැතුව. මොකද ගොඩාක් වෙලාවට මේ පිළිකා වල ඇති වෙන රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන වෙන්න පුළුවන්. ඉතින් අපි පොදුවේ කතා කරමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පිළිකාවක් ඔබට තියෙනවා නම් ඔබට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ ගැන. හරිම සරලව කතා කරොත් දැන් උදරේ පහළ පෙදෙසේ තමයි මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තියෙන්නේ. ඉතින් ඔබට රෝග ලක්ෂණ එන්න ඕන උදරේ පහළ ප්‍රදේශයේ තමයි. ඉතින් උදරයේ පහළ ප්‍රදේශයේ කල්පවතින වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ උදරයේ පහළ ප්‍රදේශයේ නිරායමක් වෙන්න පුළුවන්. උදරයේ නිතරම පිරිතින බවක් ඔබට දැනෙන්න පුළුවන්. ඊටත් අමතර නිතර මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව කාන්තාවන් ලිංගිකව සම්බන්ධ වීමේදී වේදනාවක් ඇති වෙන්න පුළුවන්. අසාමාන්‍ය වේදනාවක් තියෙනවා නම් ඒකත් පිළිකා වල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊට අමතරව පොදුවේ ඇඟේ තමන්ගේ ශරීරයේ ඇතිවන රෝග ලක්ෂණ විදිහට ගත්තොත් කෑම අරුචිය, කොන්දේ වේදනාව, බර අඩුවීම් වගේ දේවල් රෝග ලක්ෂණ විදිහට ඇතිවන්න පුළුවන්. ඊට අමතර තවත් රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන් අසාමාන්‍ය ලෙස යෝනිමාර්ගයෙන් ලේ වහන වීමත් පිළිකා තත්ත්වයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. නමුත් මේ එක රෝග ලක්ෂණයක් තිබු පමණින් ඔබට පිළිකාවක් ඇතැයි අපිට සැක කරන්න අමාරුයි. මේ රෝග ලක්ෂණ කිහිපයක් තියෙන්න ඕන. ඊටත් අමතරව අපි කතා කරන අවදානම් තත්ත්වයන් තියෙන්නත් ඕන ඔබට පිළිකා ඇතිවීමේ. අවදානම් තත්ත්වයන් ගැන කතා කරොත් කාන්තාවක් වයස්ගත වීමේදී මේ පිළිකා ඇතිවීමේ අවදානම බොහෝ දුරට වැඩි වෙනවා. ඊට අමතරව අපි සාකච්ඡා කරපු පිළිකා වර්ග ඔබේ පවුලේ කුමන කෙනෙකුට හෝ ලේ නෑයෙකුට මේ පිළිකා හැදිලා තියෙනවා නම් ඒකත් අවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන් ඔබට. ඊට අමතරව ඔබ පියුරු පිළිකා වැළඳී තිබෙන රෝගියෙක් නම් අපි සාකච්ඡා කරපු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. ඊට අමතරව ජානම හේතු විවිධ ඖෂධ පාවිච්චිය, ඊට අමතරව ගැබ්ගෙල පිළිකා ඇතිවීමට ගැබ්ගෙලේ ඇතිවන වෛරස් ආසාදන හේතු වෙන්න පුළුවන්. ඊටත් අමතරව පොදුවේ ගත්තොත් දුම්පානය සහ ස්ථූලතාවත් මේ පිළිකා ඇතිවීමට අවදානම් තත්ත්ව වෙන්න පුළුවන්.
හොඳයි, අවසාන වශයෙන් අපි දැනගන්නට කැමති ඔබතුමාගෙන් මේවාට තිබෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා.
ඔව් මදුර, ප්‍රතිකාර ක්‍රම ගැන කතා කරන්න කලින් මම කැමති සඳහන් කරන්න විශේෂයෙන් ගැබ්ගෙල පිළිකා ගැන. ගැබ්ගෙල පිළිකා පහුගිය කාලය ඇතුළත ඔස්ට්‍රේලියාවේ සෑහෙන මට්ටමකින් පහළ බැස්සලා තියෙනවා. මේට හේතුව තමයි ගැබ්ගල පිළිකාව තමයි මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුළත එකම පිළිකාව අපිට මුලින් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ක්‍රීනින් ටෙස්ට් එකක් තියෙන එකම පිළිකා තත්ත්වය ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. ඉතින් අපේ අසන්න සාමාන්‍ය දන්නවා පෙප්ස්මිය ටෙස්ට් එක. එහෙම නැත්නම් බොහොම සරල පරීක්ෂණයකින් කාන්තාවන්ගේ ගැබ්ගල පිළිකා ඇතිවීම අවදානමක් තියෙනවද කියන තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ඉතාමත් වැදගත් සෑම කාන්තාවක්ම පැප් ටෙස්ට් එකක් කර ගැනීම. ඊට අමතරව දැන් ඔබ අහපු ප්‍රශ්නය පිළිකාවකට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා. අපි සාකච්ඡා කර පිළිකා ඔක්කො සියලුම පිළිකා වලට අපි කරන ප්‍රතිකාරය තීරණය වෙනවා පිළිකා වර්ගය. ඊට අමතරව පිළිකාව පිටා තිබෙන්නේ කොයි ප්‍රදේශයේද, ඊට අමතරව ඒ පැතිරී තිබෙනවද පැතිරී නැද්ද කියන කරුණ මත, ඊට අමතරව රෝගියාගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය මතත් අපි කරන ප්‍රතිකාර තත්ත්වය තීරණය වෙනවා. ප්‍රතිකාර ගැන කතා කරොත් ශල්‍යකර්මයක් මගින් පිළිකා කොටස් ඉවත් කිරීම තමයි ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ මේ ස්ත්‍රීපජනක පද්ධතියේ පිළිකාවක් ඇති වුණොත්. ඊට අමතරව රසායනික චිකිත්සාව සහ විකිරණ ප්‍රතිකාරත් මේ සඳහා උපයෝග කරගන්නවා ශල්‍යකර්මයට අමතරව. මීට අමතරව මම අවධාරණය කළ යුත්තේ අපි කලින් සාකච්ඡා කරපු රෝග ලක්ෂණ සහ අවදානම් තත්ත කිසිවෙකුට තිබෙනවා නම් අනිවාර්යයෙන් ඔබ පවුලේ වෛද්‍යවරයා හමුවේ සාකච්ඡා කළ යුතුයි. ඔබට තවදුරටත් පරීක්ෂණ අවශ්‍යයිද, පිළිකා තත්ත්වයක් ඇද්ද, එහෙම නැත්නම් නැතිද කියන තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා.
අපි කතා බහ කරමින් පසුයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකා රෝග පිළිබඳව මන්ද මේ ගෙවිගෙන යන සැප්තැම්බර් මාසය නම් කරලා තියෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව හටගන්නා පිළිකා රෝග පිළිබඳව දැනුවත් කිරීමේ මාසය විදිහට. ඔස්ට්‍රේලියාවේ පමණක් නෙමේ ජාත්‍යන්තරයේ සෑම රටකම පාහේ අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය නඳුන් බණ්ඩාර මහතාව. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.